අපි ඒකට අද කතා කරන්න පිරිසගේ යෝජනාව මේ අටම දාරු කන්දෝපම සූත්‍ර තමයි කතා කරන්න හිතුවේ. කොහෙද තියෙන්නේ? සංයුත්ත නිකායේ එක්කාදික භාග්‍යතුන් වහන්සේ කොසබෑ නුවර ගංගායේ නදියා තීරේ විහෙරේ. මොකක්ද ඒකේ තේරුම? ගංගා නම් ගඟේ තීරයේ වාසය කරති. මේ විලාවිදි භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ ගංගා නම් ගඟේ හරි නේද? ආ. එතකොට මේ ගංගා නම් ගඟේ පාවිලා යන ඒ වතුරට ගහගෙන යන විශාල දේව කඳක් එහෙම නැත්නම් ලොකු ගහක් නේද? ඒ වගේ දේව කඳක් දකින්න. තොර මේ වාක්‍යයේ පද සම්බන්ධය ගලපලා කියමු බලන්න කොහොමද මෙන්න මේ ටික. ඔව්, භගවා පදේ තමයි කර්තෘ පදේ. උත්ත කර්තෘ ඔව්, දාරුක්ඛන්දන් තමයි කර්මය නේද? අද්දසා කියන්නේ ක්‍රියාපදය. එතකොට භගවා දාරුක්ඛන්දන් අත්තසා. භාග්‍යතුන් වහන්සේ දේව කඳක් දුටුසේක. ඒතර කොයි වගේ දේව කඳක්ද? මහන්තන් දාරුක්ඛන්දන්. විශාල දේව කඳක්. කොයි වගේ එකක්ද? ගංගාය නදියා සෝතේන විහිමාන. ඒතර මේ පේන්නේ මෙතන මේකත් ဒုတိය අපදයක් නේ. එතකොට ගංගා නම් තර මේ වචන දෙක මොන විභක්තිද? ඔව්, මෙතන වඩාගෙන පෙන්නේ චට්ටි අර්ථය. සත්තමිනුත් අර්ථ කියන්න බැරි කමක් නැහැ. මේ සෝතීන කියන පදය මොන සෝතයින්ද? මේ කියන්නේ සැඩපහර කියන එකනේ. එතකොට මෙන්න මේ ගංගා නම් ගඟට අයිති සැඩපහර. එහෙම නැත්නම් ගංගා නම් ගඟේ සැඩපහරින් කියලා අර්ථ ගන්න එක පහසුයි. එතකොට චට්ටි අර්ථය තමයි මෙතන වඩා ප්‍රකට. ගංගා නම් ගඟෙහි කියලා ඉතින් කිව්වත් වරදක් නැහැ. නමුත් මේ චට්ටි අර්ථය තමයි වඩා සුදුසු. හරි නේද? නදිය කරන කොටගෙන කියන එක ටිකක් අර්ථය නදිය කරන කොටගෙන එතකොට ගහගෙන යන කියන අර්ථය. එහෙමත් කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් වඩා ගැලපෙන්නේ චට්ටිය. එතකොට මේ විදිහට දැකලා භික්ෂුන් වහන්සේලාව අමතනවා. කොහොමද? පස්සතනෝතුම් හි බික්කවේ යම මහන්තන් දාරුක්ඛන්දන්. ওই විදිහට මහණෙනි උපවහන්සේලා අර ගංගා නම් ගඟේ සැඩපහරින් ගහගෙන යන විශාල දේව කඳ දැක්කද? ඒවං බන්ති. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. සචේසෝ භික්කවේ දාරුක්ඛන්දෝ න ඕරිමන් තීරං උපගච්ඡති. මහණෙනි, ඉදින් ඒ දේව කඳ මෙතෙරට එන්නේ නැත්තම්, ඒ කියන්නේ මෙහා යුරට පාවිලා ඇවිල්ලා මෙහා යුරට ගොඩ ගහන්නේ නැත්තම් කියන එකයි තේරුම. න පාරිමන් තීරං උපගච්ඡති. එතකොට එතෙර වෙත, එහෙම නැත්තම් එහා පැත්තේ තීරය වෙත එහෙම යන්නේ නැත්තම්, ඉලඹෙන්නේ නැත්තම්, ඒ කියන්නේ ඒ පැත්තට එහා පැත්තෙන් ගොඩට යන්නේ නැත්තම් මෙහා පැත්තෙන් ගොඩට ආවි නැත්තම් එහා පැත්තෙන් ගොඩට ගියේ නැත්තම් න මජ්ජේ සංසීතිසති. මේ කියන්නේ මොකක්ද? මැද. ඔව් මැද ගිලා බැස්සේ නැත්තම්. ඒත් මේ සමහර විටක වතුර වැඩිපුර මේකට පුරාගෙන ඊට පස්සෙ ගඟ මැද්දෙදිම ගිලා බහින්න පුළුවන්. එහෙම වුනේත් නැත්තම් න තලේ උස්සී දිස්සති. මේක ගොඩ බිමට කවුරු හරි ගෙනල්ලා දෙන්නේ නැත්තම් න මනුස්සක් ගාහෝ ගහිස්සති. එතකොට මනුස්සයෝ මේක අරන් ගියේ නැත්තම් එතකොට තමන්ට මොන හරි වැඩකට කියලා හිතලා ඉතින් සමහර විට මැදදි තියනවා දැකලා එහෙම එකක් ගහගෙන එනවා දැක්කම මිනිස්සු හිතනවා මේ අසුවල් වැඩේට හොඳයි කියලා අරගෙන යනවා. එහෙම ගෙනහිල්ලා ගෙනි අරන් ගියෙත් නැත්තම් අමනුස් න අමනුස්සග්ගා හෝ ගහිස්සති. ඉතින් සමහර විට අමනුස්සයොත් ඒ වගේ අරන් යනවලු. එහෙම අරන් ගියෙත් නැත්තම් න ආවට්ටග්ගා හෝ ගහිස්සති. ඒ කියන්නේ මොකද්ද? දැන් යනාතරදී සුලිවලට අහුවෙලා සමහර විට විනාශ වෙනවනේ. එහෙම වුනේත් නැත්තම් න අන්තෝ පූති භවිස්සති. මේ කියන්නේ අන්තෝ පූති කියන එකේ තේරුම ඇතුළත කුණු වූ කියන එකයි තේරුම. එතකොට ඒ විදියට මේක දිරලා ඇතුළෙම දැන් ගඟේදීම සමහර විට ඒක දිරා ගියේ නැත්තම් සමහරට දිරලා විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම දිරා ගියෙත් නැත්තම් එවං හිසෝ භික්ඛවේ දාරුක්ඛන්‍தோ සමුද්දනින්නෝ භවිස්සති සමුද්ද පෝනෝ සමුද්ද පබ්බහරෝ. මහණෙනි මේ විදියට ඒ දැව කඳ මහ මොහොතට නින්න ඒ වෙත නැමුණු කියන එකයි තේරුම. පෝන පබ්බහර කියන වගිනුත් අර්ථය ඒ දෙසට නැමුණු කියන එකයි තේරුම. මොහොත දෙසට නැමුණු මොහොත දෙසට ඇලව පවතින දේව කඳක් බවට පත් වෙනවා. ඒකට හේතුව මොකක්ද? සමුද්ද නින්නෝ භික්ඛවේ ගංගාය නදියා සෝතෝ සමුද්ද පෝනෝ සමුද්ද පබ්බහරෝ. හේතුව මොකද්ද? මේ ගංගා නම් ගඟේ වතුර පහර හොඳ දෙසට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒතර ඒ නිසා මේ දේව කඳත් අර කියපු අනතුරු වලට ලක්ුණේ නැත්තම් අතරමඟදී ඉතින් මොහොත දෙසට යොමු වෙලා තමයි තියෙන්නේ කියන එකයි කෙටිම තේරුම. නේද? කෙටියෙන්ම කිව්වොත් මේ කියන අනතුරක් නොවුනොත් මේ දැව කඳ මොහොතට වැටෙන්න නියම වෙලා තියෙන දැව කඳක් කියන එකයි තේරුම. හේතුව මේ ගංගා නම් නදිය මොහොතට යොමු වෙලා තියෙන නිසා. පැහැදිලි ඇති. එතකොට මේ සූත්‍ර දේශනාවේ නමත් පැහැදිලි කරගන්න ඕනේ කියන්න අදහස් තිබුණා අමතක වුණා මුලින්ම නේද? එතකොට දාරු කන්දෝපම සුත්තං මොකක්ද ඒකේ තේරුම? ඥානෝපමයස්ම කියමු බලන්න. මොකද්ද දාරු කන්දෝපම කියන්නේ? එතකොට දෙව කඳක් උපමා කොට දේශනා කළ දේශනාව කියන එකයි තේරුම. දෙව කඳක් උපමා කරමින් කරපු දේශනාවට කියනවා දාරු කන්ද උපමා කියන එකයි තේරුම. එතකොට දාරු කන්ද උපම එක දාරු කන්දෝපම වෙනවා. දාරු කන්දෝපම සූත්‍රය. පැහැදිලි නේද? එතකොට දෙව කඳක් උපමා කොට කරපු දේශනාව. ඊට පසුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ භික්කවේ සචේ තුම් හේපි න ඕරිමන් තීරං උපගච්ඡත න පාරිමන් තීරං උපගච්ඡත. ඔය විදියට දේශනා කරනවා. මේ විදියටම මහණෙනි ඉඳින් ඔබ වහන්සේලාත් මෙතෙරට එළඹුණේ නැත්නම් එතෙරට එළඹෙත් නැත්නම් මෙද ගිලා බැස්සෙත් නැත්නම් තලයට එහෙම නැත්නම් ගොඩබිමට ඔසවා තැබුවෙත් නැත්නම් මනුෂ්‍යයන්ගේ ග්‍රහණයට හසුුනේත් නැත්නම් අමනුෂ්‍ය ග්‍රහණයට හසුුනේත් නැත්නම් ආවට්ටයක එහෙම නැත්නම් සුලියක ග්‍රහණයට හසුුනේත් නැත්නම් ඇතුළත නරක්ුණෙත් නැත්නම් කියන්නේ ඇතුළත කුණු ඇතුළත කුණුුනේත් නැත්නම් අංගය තුල කුණුුනේත් නැත්නම් ඒවං තුම්හේ බික්කවේ නිබ්බාන නින්නා භවිසත නිබ්බාන පෝනා නිබ්බාන පබ්බහාරා මහණිනී ඔබ වහන්සේලා මේ විදියට නිවනට නැමුණු අය බවට පත් වෙනවා නිවනට නැඹුරු වුණ ඒ දෙසට යොමුව කටයුතු කරන පිරිසක් බවට පත් වෙනවා තං කිස හේතු ඒකට හේතුව කුමක්ද නිබ්බාන නින්නා භික්කවේ සම්මා දිට්ඨි නිබ්බාන පෝනා නිබ්බාන පප්පාර එතකොට මේ සම්මා දිට්ඨිය එතකොට මේ කියන ශාසනයේදී අපි කටයුතු කරන ආකාරය එතකොට මේ ශාසන බ්‍රහ්මචර්යාව නිවනට නැඹුරුව නිවන දෙසට යොමුව නිවනට දෙසට පප්පාරව එහෙම නැත්නම් ඊ දෙසටම නැමී යොමු වී පවතින දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒතර කෙටියෙන්ම තේරුම මොකක්ද? ඒතර මේ පැවිද්දගේ කටයුතු කරගෙන යන අතරෙදී අර කලින් කියපු දෙව කඳට වුණ අනතුරු වගේ මේ පැවිදි ජීවිතේට අනතුරු වෙන කටයුතු තමන් කරගත්තේ නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලා නිවනට නැඹුරුව නිවන දෙසට යොමුව පවතින පිරිසක් බවට පත් වෙනවා කියන එකයි දේශනාවේ තේරුම. ඊට මෙහෙම භාග්‍යතුන් වහන්සේ වදාළයින් පසුව එක භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ විදියට ප්‍රශ්නයක් අහනවා. කින්නකෝ බන්ති ඕරිමන්තිරං කින් පාරිමන්තිරං කෝ මජ්ජේ සංසාදෝ කෝ තලේ උස්සාදෝ කෝ මනුස්සගාහෝ කෝ අමනුස්සගාහෝ කෝ ආවට්ටක්ගාහෝ කෝ අන්තෝ භූති භාවෝ කියලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි එතකොට මේ මෙතර කියන්නේ මොකක්ද? ඊතර කියන්නේ මොකක්ද? මැද කියනවායි කියලා කියන්නේ මොකක්ද? එතකොට ගොඩ බිමට ඔසවා තබනවා ඔසවනවා දමනවා කියන්නේ මොකක්ද? මනුෂ්‍යයින්ගේ ග්‍රහණයට හසු වීම කියන්නේ මොකක්ද? අමනුෂ්‍ය ග්‍රහණයට හසු වීම කියන්නේ මොකක්ද? සුලියකට හසු වීම කියන්නේ මොකක්ද? ඇතුළත නරක් වීම කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ඊට පසුව භාග්‍යතුන් වහන්සේ ඒ එකින් එක විස්තර කරනවා. තලයේ උස්සාදෝ ඉති ඒතං තලයෙහි එහෙම නැත්නම් ගොඩවිමෙහි ඔසවා තැබීම යන මෙය අස්මිමානස আদি වචන අස්මිමානයට පරියාය වචනේකි. එතකොට මේ මෙතන වචනයක් තියෙනවා අපි ඔය හයිලයිට් කරලා පේනවා ඇති. මොකක්ද මේ වචනේ? එතකොට මේ චන්නං අජ්ජත්තිකානං ආයතනානං ඒතං আদি වචනං කියන එක කොහොමද එතකොට මේ පදේ හැදිලා තියෙන්නේ? දෙවෙනි පොත එහෙම කළා නේද කට්ටිය? අමතකයි. ඒ කොටස තිබුණේ නැහැ එහෙම සත්‍ය. නේද? එහෙම එකක් තිබුණ නැද්ද දෙවෙනි පොතේ? ඔව් මේක මේ තැන් වින් කරගන්න පුළුවන් වෙන්න ඕන. අපි මේ ඔක්කොම දැන් කියන්න යන්නේ වෙලා යන නිසා රූපසිද්ධියේදී මේවා අපි අහනවා අපව. තව ටික දවසකින් අපව අහනවා ඈ. හරි. එතකොට ඒතෙන් වින් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ සම්දි පද දකිද්දී ඒවා වින් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට අපි දැන් මේ කරුණු හතරක් ගැන කතා කළා. ඕරිම තීර, පාරිම තීර, මජ්ජේ සංසීදනය, ඒ වගේම තලේ උස්සාද කියන ඒ කරුණු ටික පැහැදිලි කරගත්තා. තව කරුණු හතරක් කියනවා. මනුෂ්‍ය ග්‍රාහය යනු කවරේද? එහෙම නැත්නම් මිනිසුන් විසින් ගන්නාලද කියන එකයි උතන අර්ථය. මනුෂ්‍ය ග්‍රාහය මිනිසුන් විසින් ගැනීම යනු කවරේද?
බික්කු
මනුස්සේහි ගාහෝ මනුස්සක් ගාහෝ. වචනේ හැදිලා තියෙන්නේ එහෙමයි. ඉද මේ ලෝකයෙහි බික්කු භික්ෂුවක් ගිහිහි සංසට්ටෝ විහෙරති. එතකොට ඊට කලින් ගිහියන් සමග සහනන්දි ගිහිහි ගිහියන් සමග සහනන්දි සහසෝකී සුකිතේසු සුකිතෝ. ඒ ටික කියනවා. ඒ ගිහියන් සතුටු වූ කල්හි සතුටු වනුයේ සුකිතේසු සුකිතෝ. ඒ අය සැපවත් කල් සතුටු වෙන කල්හි තමන් සතුටු වෙනවා කියන එකයි තේරුම. ඉච්ඡකරණීයේසු උප්පන්නේසු කලයුතු කටයුතු ඇති වූ කල්හි අත්තනා තේසු යෝගං ආපජ්ජති. තමන් ඒ කෘත්‍යයන්හි යෙදීමට පැමිණේ. ඒ කියන්නේ ගිහියන්ට මොනව හරි වැඩක් කරන්න ඕන වුණාම තමන් ඒ වැඩේ කරන්න යනවා. දැන් ගිහි අයට දැන් තමන්ගේ හිතවත් කුලූපක දැන් තමන් එක හිතවත් ගිහි පිරිසක් ඉන්නවා. ඒ අය දැන් ගෙයක් හදනවා. ඒ අතරේ සිමෙන්ති කොට්ට අදින්න තියෙනවා. ඉතින් දවසක් මොකක් හරි වැඩකට යන අතරේ ඉතින් ගෙදර තමන්ගේ හිතවත් අය සිමෙන්ති කොට්ට අදිනවා. ඉතින් භික්ෂුන් වහන්සේ ගිහිල්ලා ඒවට උදව් කරනවා. සිමෙන්ති කොට්ට උස්සලා දෙනවා. ඒක තමයි මේ උපන්නේසු කිච්චකරණීයේසු අත්තනාතේසු යෝගං ආපජ්ජති කියන්නේ. අයං උච්චති භික්ඛු manussග්ගාහෝ. මෙන්න මේ භික්ෂුව මිනිසෙයින්ගේ ග්‍රහණයට හසු වුණ කෙනෙකු යයි කියනු ලැබේ. පැහැදිලි නේද?
භික්ඛු භික්ෂුව අමනුෂ්‍යයන්ගේ ගැනීම කවරෙක්ද? ඉද මේ ශාසනයෙහි භික්ඛු භික්ඛුව ඒකච්ච වඤ්ඤතරං දේවනිකායම් පනිදාය බ්‍රහ්මචරියං චරිති. එක්තරා දේවනිකායක් පතා බ්‍රහ්මචරියාවේ
ඒකච්ච ඇතමෙක් ඔව් මෙතනදී මේක ආලපනයක් විදිහට ඇත්තම ගන්න පුළුවන්. මෙතන භික්ඛු භික්ෂුව
භික්ෂුව ඒකච්චෝ ඇතමෙක් එක්තරා දේවනිකායක් පතා බ්‍රහ්මචර්යාවේ හැසිරෙයි. අහං මම ඉමිනා සීලේනවා මේ සීලයෙන් හෝ වතේනවා වතෙන් හෝ තපේනවා තපසෙන් හෝ බ්‍රහ්මචර්යේනවා බ්‍රහ්මචර්යයෙන් හෝ දේවෝවා දෙවියකෝ අඤ්‍යතර දේවෝ
එක්තරා
දෙවියකෝ භවිස්සාමි භවිස්සාමිති වෙන්නේ මෙයයි
පනිදාය බ්‍රහ්මචර්යයන් රති.
පනිදාය බ්‍රහ්මචර්යයන්
එක්තරා දේවනිකායක් ප්‍රාර්ථනා කොට බඹසර හැසිරෙයි.
අයං උච්චති භික්ඛුව මනුස්සක් ගාහෝ. භික්ඛුව භික්ෂුව මෙය අමනුෂ්‍යයන්ගේ ගැනීමයයි උච්චති කියනු ලැබේ. භික්ඛු භික්ඛුව ආවට්ටක් ගාහෝ තිකෝ. ආවට් වලකට වැටෙන
සුලියකට
පැමිණීම යනු ඒතං පංචන්නං පංචන්නේතං කාමගුණාණං අධිවතනං පසක්කු පංචකාමයන්ට
සමාන. මේකේ අර්ථ කියද්දී ආවට්ටක් ගාහෝ ඉති ඒතං. මෙතන ඒතං පදේ සම්බන්ධ කරගෙන කියන්න ඕන. ආවට්ට ග්‍රාහය යන මෙය පංචන්නං කාමගුණාණං අධිවචනං පංච කාමගුණයන්ට පරියාය වචනයකි. පැහැදිලිනේ? ආ. එතකොට ආවට්ට ග්‍රාහය කියලා කියන්නේ සුලියක ග්‍රහණයට හසු වීම කියන එකයි. සුලියක ග්‍රහණයට හසු වීම. එතකොට මේ උඩේකෙත් අර භික්ඛු කියන වචනේ ආලපන කියලා ගත්තට වරදක් නැහැ. ඔව් මෙතනත් හරි. එතකොට අවසාන මේ අටවෙනි කාරණාව.
බික්කු මහණ කතමෝච අන්තෝ පූති භාවෝ කතමෝ. අතුලද කුණෝ භාවේ නම් කිම? ඉද මේ ලෝකේහි ඒකච්චෝ බික්කු ඇතම් භික්ෂුවක් දුස්සීලෝ දුසිල්වත් වූයේ පාප ධම්මෝ පාපී ධර්මයන් නැත්තේ අසුචි සංකස්සර සමාචාරෝ අපිරිසිදු පැවතුම් නැත්තේ
අපිරිසිදු සංකස්සර සංකස්සර කියන්නේ සැකකටයුතු අපිරිසිදු වූ සැකකටයුතු හැසිරීම ඇත්තේ වෙයි
අපිරිසිදු සැකකටයුතු කටයුතු ඇත්තේ පටිච්චාන්න කම්මන්තෝ සංගමුණු කර්මාන්ත ඇත්තේ අස්සමනෝ අශ්‍රමණේක්ව සමන පටිඤ්ඤෝ ශ්‍රමණ ප්‍රතිඥා ශ්‍රමණේක්ය ප්‍රතිඥා කරන්නේ
ඒ දෙක එකට කියන්න ඕන අස්සමනෝ සමන පටිඤ්ඤෝ
අස්සමනෝ සමන පටිඤ්ඤෝ
අශ්‍රමණ වූයේ ශ්‍රමණ ප්‍රතිඥාව කරන්නෙක් වෙයි
අශ්‍රමණ වූයේ ශ්‍රමණ ප්‍රතිඥා කරන්නෙක් වෙයි
ඔව් ඒ කියන්නේ නොමහණෙක්ව මහණෙක් යන ප්‍රතිඥා කරන්නෙක් වෙයි
අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ අබ්‍රහ්මචාරී වූයේ බ්‍රහ්මචාරී ප්‍රතිඥා
බ්‍රහ්මචාරී වූයේ ප්‍රතිඥා කරන්නේ වෙයි
බ්‍රහ්මචාරීකයි ප්‍රතිඥා කරන්නෙක් වෙයි අන්තෝ පූති ඇතුළත කුණු වූයෙක් වෙයි අවස්සුතෝ කෙලස් වගුරුවන්නෙක් වෙයි කෙලස් වගුරුවන්නෙක් වෙයි
ඔව් අවස්සුත කියන්නේ කෙලස්ුන්ගේ මැඩුණු කියන අර්ථය
අසම්බුජාතෝ කෙලස් හටගත් කෙලස් කසට ඇත්තෙක් වෙයි
ඔව් කොහොමද ඔකට කියන්නේ අන්තෝ පූති හරි එතකොට මේ කෙටියෙන්ම කිව්වොත් මේ අන්තෝ පූති භාවය කියලා කියන්නේ අපි ඒ කරුණු 8 කෙටියෙන් කතා කරගෙන ගියොත් මුල් 4 බොහෝ දුර පැහැදිලි ඊට පස්සේ මනුස්ස ග්‍රාහය කියලා කියන්නේ ඉතින් අර මිනිස්සු එක්ක අනවශ්‍ය විදියට ඇලිලා මිනිසුන්ගේ කටයුතු වලම යෙදිලා ඒ මිනිසුන්ගේ ග්‍රහණයට හසු වෙලා ඉන්නේ මිනිසුන්ගේ ග්‍රහණයට හසු වීම නිසා නිවන් දකින්න බැරි වෙනවා කියන එකයි මෙතන කෙටිම තේරුම. උදේ වගේ නම් අපි කතා කරගෙන ගියොත් ඒතර මේ ඕරිම තීරණ කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6ට කියන නමක් අපි මේවා අට කතාවේ දීර්ඝව විස්තර කරනවා. ඒතර මේ ආධ්‍යාත්මික ආයතන සම්බන්ධව ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ඒ කටයුතු කරනවා නම් කෙලස් බරිතව කටයුතු කරනවා නම් ඒ කෙනාට නිවන් දකින්න බැරි වෙනවා. ඒ කාරණාව තමයි මේ පළවෙනි කාරණාවෙන් මතක් කළේ. දෙවෙනි කාරණාව බාහිර ආයතන 6 ගැන කිව්වේ පාරිම තීර කියලා. ඒ කිව්වේ බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ආදී ඒ බාහිර ආයතනවල ලෝභ ද්වේෂ වශයෙන් කටයුතු කරනවා නම් කිරස් බරිතව කටයුතු කරනවා නම් ඒ කෙනාටත් නිවන් දකින්න බැරි වෙනවා. මජ්ජේ සංසාදෝ කියලා කිව්වේ නන්දි රාගය. එතකොට මේ අධික ලෝභයෙන් යුක්තව කටයුතු කරනවා නම් අන්න ඒ විදියට කටයුතු කිරීමත් මේ නිවන් දකින්න බාධා වෙනවා. ඒ වගේම එක හරියට මේ මැද ගිලීමක් වගේ ඒ වගේම මේ ගොඩ බිමට ඔසවා තැබීමක් වගේ තමයි අස්මිමානය අධික මානයෙන් කටයුතු කිරීම මමය කියන අධික මානයෙන් කටයුතු කිරීම. එතකොට මිනිස්සුන්ගේ ග්‍රහණයට හසු වීමත් ඉතින් ඒ මිනිස්යෝ දායකයෝ එක්ක අනවශ්‍ය විදියේ සම්බන්ධතා තියාගෙන කටයුතු කළොත් අන්න ඒ කෙනා අර මිනිස්සුන්ට හසු වුණ ලීය මහමොහොතට යන්න කලින් අතරමඟදී මහමොහොතටපත් වෙන්න බැරි වෙනවා වගේ නිවන් දකින්න බැරි වෙනවා කියන එකයි තේරුම. අමනුෂ්‍ය ග්‍රහය කියලා තන අදහස් කරේ සාමාන්‍යයෙන් අපි කතා කරන යකෙක් ප්‍රේතයෙක් අල්ලගෙන එහෙම එකක් නෙවෙයි නේද? මෙතන කියන්නේ අමනුෂ්‍ය කියලා මෙතනින් අදහස් කරේ විශේෂයෙන්ම දිව්‍ය ආත්ම භාවයක්. එතකොට කල්පනා කරනවා මට තෞතිසාවි ඉපදින්න තිබුණා නම් හොඳයි. නන්දන උයනේ ටිකක් විනෝද වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් ඒ අතරිනුත් විශේෂ දෙවි කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. එතකොට දේව අඤ්ඤතරෝ කියලා කිව්වේ ඒ අතරෙත් ප්‍රධාන දෙවි කෙනෙක් වෙන්න නේද මේ සක්දේව් රජතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයෙක් වෙන්න ලැබෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් සක්දේව් රජතුමාම වෙන්න තියෙනවා නම් හොඳයි. අන්න ඒ වගේ ප්‍රාර්ථනා කරනවා. ආ එහෙම කරනවා නම් මේක තමයි අමනුෂ්‍ය ග්‍රහණයට හසු වුණ අර දැව කඳ මහ මොහොතට යන්න කලින් ඒ ගමන වළකිනවා වගේ තමයි මේ විදිහේ හේතු නිසා එහෙම නැත්නම් මේ විදිහේ ප්‍රාර්ථනාවන් නිසා නිවන් ගමන බාධා වෙනවා. ඊට ඊළඟට මතක් කළේ අන්තෝ පූති භාවෝ. එතකොට මේ ඇතුළත කුණු වීම වගේ තමයි අර මේක සම්පූර්ණ දිරලා විනාශ වෙලා යනවා වගේ තමයි ගඟ ඇතුළෙදීම යම් භික්ෂුවකගේ ඒ සීලයක් නැතිව සීලය විනාශ කරගෙන මෙතන දුස්සීල කියන වචනේ විස්තර කරන්නේ නික්සීල කියලා. ඉතින් මේ කියන්නේ පරාජිකා වුණ කෙනෙක් ගැනයි. එතකොට තමන් පරාජිකාවන්ට පත් වෙලා ඒක වහගෙන භික්ෂුවක් විදියට ප්‍රතිඥා කරමින් කටයුතු කරනවා. ඉතින් ඒකත් තියර නිවනට බාධා කරයි. ඉතින් නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. කියලා මේ විදියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තව පොඩ්ඩයි තියෙන්නේ පෙළ ඒ ටිකත් ඉවර කරලාම අපි අටුවාව කතා කරමුනේ.
ඒ කාලේ ඒ සමයේ
ඒ කියන්නේ මේ දේශනාව කරන අවස්ථාවේදී
නන්දෝ ගෝපාලකෝ නන්දනම් ගොපලු දරුවේ ගොපල්ලේ
දරුවෙක් කියලා නේ
භගවතු අවිදූරේ භාග්‍යතුන් වහන්සේගේ නුදුරෙහි හිතෝ හෝති සිටියේ වෙයි. අතකෝ නන්දෝ ගෝපාලකෝ ඉක්පිති නන්ද ගොපලු ගොපල්ලා භගවන්තං භාග්‍යතුන් වහන්සේට අහංකෝ බන්තේන ඕරිමං තීරං උපගච්ඡාමි න පාරිමං තීරං උපගච්ඡාමි න මජ්ජේ සංසී දිස්සාමි න තලේ උස්සී දිස්සාමි න මං මනුස්සග්ගාහෝ රහෙස්සති න අමනුස්සග්ගාහෝ රහෙස්සති න ආවට්ටග්ගාහෝ රහෙස්සති න අන්තෝ පූති භවිස්සාමි ලබේයාහං බන්තේ භගවතු සංහිතේ පබ්බජ්ජං ලබේයං උපසම්පදං යනුවෙන් භගවන්තං භාග්‍යතුන් වහන්සේට තෙල කරුණ කීවි. තේනහි ත්වං නන්ද තේනහි එසේවී නං නන්ද නුබ සාමිකානං ගායෝ ගාවෝ සාමිකයන් සාමිකයන්ට
ස්වාමීන්ට අයිතිකරුවන්ට
ගවයෝ නීයා තේහි ඉති
පවරාදෙවයයි ගවයන්ව පවරා දෙන්න
බන්තේ ගමිස්සන්ති බන්තේ සාමීනි ගාවෝ ගවයෝ
වච්ච ගිද්දිනියෝ ගාවෝ වසුපැටවුන්ට ගිජු වූ ගව දෙන්නු ගමිස්සන්ති යන්නාහුය ඒ කියන්නේ මේ මොකද්ද ඉතින් උන් කොහොමත් ඉතින් යනවා ඉතින් පැටවු බලාගෙන ඉන්න නිසා මේ පැටවුන්ට ගිජුකම තියෙන එහෙම නැත්තම් පැටවුන්ට ආදරේ තියෙන මේ ගව දෙන්නු කොහොමත් යනවා කියන එක තමයි මේ කියන්නේ.
නීයා තේහෙව ත්වං නන්ද ත්වං නන්ද නුබ සාමිකානං ගාවෝ අයිතිකරුවන්ට ගවයෝ නියතේ හේව පවරා දෙවව පවරා දෙන්නේම
පවරා දෙව
නියතේ හේව
නියතේහි හේව
පවරා දෙවම
පවරා දෙන්නේම නම් සුදුසුයි කියන අර්ථය තමයි ඒ කොටස නැහැ. දැන් මේ අවධාරණාර්ථයේ පවරා දිය යුතුමයි කියන වගේ අර්ථයක් කියන්නේ.
අතකෝ නන්දෝ ගෝපාලකෝ අතකෝ ඉක්බිති නන්දෝ ගෝපාලකෝ නන්ද ගෝපලුවා සාමිකානං ගාව අයිතිකරුවන්ට ගවයෝ නීයතෙත්ව පවරත්.
ඔව් අපි මේ වචන කඩද්දි දැන් මේ පූර්වක්‍රියාවත් එකයි. දැන් මේක එකට සම්බන්ධ වාක්‍ය ඛණ්ඩයක්. ඒ ටික එකට කියවෙන්න ඕන.
ගවෝ නීයතෙත්ව ගවයන් පවරත් පවරාදි යේ
යේන භගවා තේන උපසංකමි
භාග්‍යතුන් වහන්සේ යම් තැනකද තේන උපසංකමි එතැනට එළඹව
එළඹුණේය
උපසංකමි ත්වා එළඹ භගවන්තං භාග්‍යතුන් වහන්සේට නීයාත්තා බන්තේ සාමිකානං ගාවෝ ලබෙයාහං බන්තේ භගවතෝ සන්තිකේ පබ්බච්ඡං ලබෙයාහං උපසම්පදන්ති
ඉති යනුවෙන්
ඒතං
ඉති ඒතං යනමෙය
යනමෙය
අවෝච
අවෝච
කීවේය
කීවේය
තොර මොකද්ද මේ කිව්වේ බන්තේ ස්වාමීනි සාමිකානං ගාවෝ නීයාතිතා අයිතිකරුවන්ට ගවයින් පවරා දෙන ලද්දාහුය හරි
නන්දෝ නන්දෝ ගෝපාලෝ නන්ද ගොපලුවා
ඒ කයන් අඩු වෙලයි
ගෝපාලපු
හා
නන්ද ගොපලුවා භගවතු භාග්‍යතුනාසිකේ සමීපේ පබ්බජ්ජං අලත්ත පැවිද්ද ලැබුවේය උපසම්පදං අලත්ත උපසම්පදාව ලැබුවේය අචිරු උපසම්පන්නෝ ආයස්මා නන්දෝ ආයස්මා නන්ද නන්ද ස්වාමීන් වහන්සේ අචිරු උපසම්පන්නෝ උපසම්පදාවෙන් නොබෝ කලකින්ම ඒකෝ උපකට්ටෝ එකලා වූයේ එකලා වූයේ අඤ්ඤතරෝ ආයස්මා අන පෙයාලං ආයස්මෝ ආයස්මා නන්දෝ ආයස්මත් නන්ද ස්වාමීන් වහන්සේ අඤ්ඤතරෝ
අරහතං අඤ්ඤතරෝ ච අහෝසි
අරහතං අඤ්ඤතරෝ අහෝසි
විභක්තිය මොකක්ද මේක
චටි
ତତ අර්ථ කියන්නේ කොහොමද
විධාර
හා රහතුන් රහතන් වහන්සේලා අතර
එක්තරා
කෙනෙකු බවට පත් වූසේක
චතුත්තං
හරි එතකොට ඉතින් මේ දේශනාව අහගෙන හිටිය මේ නන්ද කියන ගොපල්ලා ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගෙන් මේ පැවිද්ද ඉල්ලපු විදියයි කිව්වේ නේද ඉතින් එතනදි මතක් කරන්නේ මම ඒ කියපු ඒ මෙතන ඕරිම තීර පාරිම තීර ඒ විදියට කියපු පැවිද්දට හානිකර තත්ත්වවලට පත් වෙන්නේ නැතුව ඉන්නම් මට පැවිද්ද උපසම්පදාව ලබා දෙන සේක්වා කියලායි ඉල්ලීම කළේ නේද එතකොට ඊට පසුව ඉතින් භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ දැන් අර ගොපල්ලෙක් නේ ඉතින් ඒ ගවයින් ඔය බාර දීලා හිටියේ නැත්තම් ඒක පිටතට පලිබෝධයක් නේ අනිත් අයගේ පස්තුවක් නේ ඒ නිසා තමයි මතක් කරන්නේ එහෙමනම් ඒ හරකුන් බාර දීලා ඉන්න කියලා. ඊට පසුව පැවිද්ද උපසම්පදාව ලබනවා. ඊට පසුව ඉතින් උත්සාහයෙන් බණ භවනා කටයුතු සිද්ධ කරලා උතුම් අරහත්වයට පත් වුණා කියලාම කියලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට අපිත් ඉතින් අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ විදියට මේ කියන පාරිම තීරයට ඕරිම තීරයට ඒවට හසු වෙන්නේ නැතිව කොහොමද ජීවිතේ ගත කරගන්නේ පැවිදි ජීවිතේ කියන එක. අපි ඒ ටික අටුවාවෙන් කියවලා බලමු නේද? අත්තසා කියලා කිව්වේ දැන් භාග්‍යතුන් වහන්සේ දැක්කනි මේ දවකඳක්. ඒ ගැන තමයි මේ මතක් කරන්නේ ගංගා තීරයේ පැන වූ උතුම් බුද්ධාසනයේ වැඩ හිඳිමින් තමයි මේ දවකඳ දැක්කේ. උයහමානං කියලා කියන්නේ ගහගෙන යන කියන එකනේ තේරුම. මොකක්ද මේ කියන්නේ? හතර ඇස්වට මේක රැහැලා පර්වත අතරේ තියපු කොටයක්. ඒ කියන්නේ මේ වගේ කණුවක් ඉතින් හතර පැත්ත හොඳට සුද්ධ කරලා පර්වත අතරේ තියපු කොටයක් වාතයෙන් සහ ඉර එළියෙන් හොඳට වේලිලා. ඒ කියන්නේ හොඳට වේලුණු ඒ වගේ කොටයක් පෞස්සකේ මේගේ වස්සන්තේ. මේ ටිකේ තේරුම මොකක්ද? පෞස්සකේ මේගේ. එතකොට මේ කියන්නේ වස්සාන කාලයේ වැස්ස කියන එකයි. පෞස්සක මේක කියලා කියන්නේ. දැන් වස්සාන කාලෙදී දැන් අපිට වැස්සේ නැති වුණාට ලංකාවට මේ ඒ වස්සාන කාලේ දැන් ඒ වහින ඇත්තක් ගැන මේ කියන්නේ. එතකොට ගොඩක් තදින් වහිනවා. දැන් බුරුමේ වගේ රටවල් වලටත් ගොඩක්ම තදින් වහිනවා වස්සාන කාලේ. يعني අපේ තියෙන කුඩ වලින් යන්න බැරි මට්ටමට ඥානෝපමාස් මගෙන් විස්තර අහගන්නකෝ. එතකොට ඒ අර ලේයර් දෙක කුඩ තියෙන්නේ. එහෙම නැත්නම් හොඳටම වෙහි බින්දු තදයි. ලොකු වතුර බින්දු වැටෙන්නේ. ඉතින් සාමාන්‍ය කුඩයකින් ගියොත් ඇතුළත තෙමෙනවා. ඒ තරම් තද වැස්සක් කියන එකයි මේ කියන්නේ වස්සාන කාලයේ වැස්ස කියත්. අන්න ඒ වගේ වැස්සක් වහින කාලෙදී වතුරෙන් පාවෙලා අනුපිළිවෙලින් ගංගා නම් ගඟේ සැඩපහරට එහෙම නැත්නම් මේ වතුර පාරට වැටිලා අන්න ඒ වතුරේ පාරෙන් ගහගෙන යන්නා වූ කොටයක් තමයි මේ දැක්කේ. බික්කු ආමන්තේසි කියලා දැන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව එමතුවයි කියලා තිබුණානේ විස්තර කරනවා. මෙන්න මේ දවකඳ වගේ දවකඳ හා සදෘශ කරලා මේ දවකඳත් එක්ක සමාන කරලා මගේ ශාසනයේ ශ්‍රද්ධාවින් පැවිදි වුණ කුල පුත්‍රයෙක්ව දක්වන්න ඕන. කියන්නේ මේ දවකඳට උපමා කරලා මේ ශාසනයේ පැවිදි වුණ භික්ෂුවක්ව දක්වන්න ඕන කියලා ධර්මය දේශනා කරනු කැමැත්තෙන් තමයි භික්ෂුන් වහන්සේලාව එමතුවේ. අමොං මහන්තං දාරුක්ඛන්දං ගංගාය නදියා සෝතේන වීහමානං කියලා කිව්වේ මේ දොස් 8කින් තොර වූ නිසා. මේ වතුර පාරට වැටුණා වූ දව කඳට තවත් ඒ දව කඳේ තියෙන මහ මොහොතට පැමිණීමට අන්තරාය කර වූ තවත් දෝෂ 8ක් දක්වන්න තමයි මේ විදියට දේශනා කළේ. කෙටියෙන් කිව්වොත් මේ දව කඳක් මේ වතුර පාරට එකතු වෙන්න බාධා වෙන කරුණොත් 8ක් තියෙනවා. වතුර පාරට වැටෙන්න එහෙම නැත්නම් මේ වගේ ගඟකට වැටෙන්නත් බාධා වෙන කරුණු 8ක් තියෙනවා. එහෙම වැටුණයින් පසුව ඒක මහ මොහොතට ගලාගෙන යන්නත් බාධා වෙන කරුණු 8ක් තියෙනවා. පැහැදිලි නේද? එතකොට දැන් පෙළේ අපිට අහුනේ ඒ මහ මොහොතට ගලාගෙන යන්න බාධා කර වෙන කරුණු 8 විතරයි. එතකොට මේ වතුර පාරට එකතු වෙන්න බාධා වෙන තව කරුණු 8ක් තියෙනවා. ඒ ටික අට කතාවේ තමයි විස්තර වෙන්නේ. පැහැදිලිද? හා. ඊට පසු ඔන්න විස්තර කරනවා తత్ర అస్స ఏవం అట్ట దోష విముక్తతా వేది తప్ప. එතකොට මේ దేవకందට මේ దేవకందේ තියෙන මේ దోస్ అటిన్ తొర බව මෙන්න මේ විදියට දැනගන්න ඕන. මොකද්ද කියන්නේ? එක ගහක් තියෙනවා මේ ගංගා නම් ගඟට නුදුරේ ඒ ළඟ පර්වත තලයක හටගෙන නොඑක් වැල් වලින් වෙලිලා මේක පඬුවන් තත්වයට පත් වෙලා කියන්නේ මැලවිලා වේලිලා වේයෝ විසින් කනු ලබනුයේ. ඉතින් වේයෝ කනවා. ඒ තැනම අපන්නාත්තික භවං ගච්ඡති. එතනම දිරලා යනවා කියන එකයි මේ කියන්නේ නොපැන වින බවට පත් වී. මේ දව කඳ ගංගාවට බැසගෙන වක්කුණු තැන්වල අලංකාරවත් වෙමින් සාගරයට පැමිණිලා මණි වර්ණ මණික් වර්ණ රළ පිට බැබලීමට ඉඩ නොලබයි. ඉතින් මේ කියන්නේ මොකක්ද? කෙටියෙන් කිව්වොත් එක ගහක් තියෙනවා මේ ගඟට ළඟ තියෙන්නේ. හැබැයි ඒ වුණාට වැල් වලින් වෙලිලා තියෙන්නේ. වැල් වලින් හොඳටම වෙලිලා තියෙන නිසා ඒ ගහ එහෙම්ම මැරිලා වේයෝ කාලා දිරලා එතනම පස් වෙලා විනාශ වෙලා යනවා. ඒ ලී කොටේට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ ගඟට වැටිලා බොහොම ලස්සනට ගලාගෙන ගිහිල්ලා මහමුහුදට යන්න, මහමුහුදට ගිහිල්ලා මහමුහුදේ අලංකාරවත්ව පවතින්න ඉඩ ලැබෙන්නේ නැහැ කියන එකයි තේරුම. ඔව්. එතකොට තව ඒ වගේ ගහක් තියෙනවා. ගංගාවේ යූරේ තමයි හටගෙන තියෙන්නේ. මුල් තියෙන්නේ ගංගා යූරේ ගඟෙන් පිටපැත්තට. අන්තෝ සාකෝ හුත්වා. එතකොට අතු ටික ගඟ පැත්තට බර වෙලා තියෙන්නේ. ඉතින් මේ ගහ කාලින් කාලයට අර පාත් වෙලා තියෙන අතු වලින් වතුර පහසනවා, වතුර ගෑවෙනවා. එහෙම වුණත් මුල් තියෙන්නේ පිටපැත්තට නිසා අර කලින් කියපු විදියට ගඟට වැටිලා ඒ විදියට මුහුද දක්වා යන්න අවස්ථාව ලබන්නේ නැහැ. පැහැදිලි නේද? ඒකට හේතුව මොකක්ද? මුල් තියෙන්නේ ගොඩබිම පැත්තට නිසා. හරි. අපි ඒ ටිකේ උපමා උපමේය ගැළපීම තව ටිකක් ඉස්සරහ තියෙන කමන්නේ. එතනදිම කතා කරමු නේද? ඊළඟට තුන්වෙනි ගහ. තවත් ඒ වගේ එක ගහක් තියෙනවා. ඒ ගහ ගඟ මැද තමයි පිහිටලා තියෙන්නේ. හටගෙන තියෙන්නේ ගඟ මැද. දැඩි මුල් වලින් මේ පොළවට සම්බන්ධ වෙලා. ඒ වගේම මේකේ අතු එළියට ගිහිල්ලා වටේ තියෙන පැළවලි බැඳිලා වෙලිලා. මේ ගහ දැඩි මුල් තියෙන නිසාත් බාහිරට ගිය අතු බාහිර වැල් වලින් වෙලිලා තියෙනවා කියන කාරණාවත් නිසා අර කලින් කියපු විදියට මොහොතට යන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ උපමා ගලපලා ඉස්සරහට පැහැදිලි කරනවා. තවත් ගහක් තියෙනවා. ඒක වැටුණු තැනම වැලි වලින් යට වෙලා දිරලා යනවා. ඉතින් ඒකත් මොහොතට යන්න ඉඩ ලබන්නේ නැහැ. කොහේ හරි ගහ කඩන් වැටිලා එතනම දිරලා යනවා. තව ගහක් තියෙනවා. විශාල පර්වත දෙකක් අතරේ හටගෙන තියෙන ගල්, විශාල ලොකු ගල් පර්වත දෙකක් අතරේ. ඉතින් මේක හරියට බිම හිටෙව්වා වගේ, පොළොවේ හාරලා හිටවපු එකක් වගේ නිශ්චලව පිහිටලා තියෙනවා. පැමිණි ඒ එන එන වතුර මේ ගහ නිසා දෙකට බෙදිලා යනවා. දෙකට බෙදලා හරිනවා එන වතුර පාර. ඉතින් මේ ගහ ඒ ගල් පර්වත අතරේ මනාව පිහිටලා තියෙන, ඒ කියන්නේ හොඳ තදින් පිහිටලා තියෙන නිසා අර කලින් කිව්වා වගේ මොහොතට ගිහිල්ලා බබලන්න ඉඩ ලබන්නේ නැහැ. ඒතර මෙතනදි මේ කියන්නේ තවත් ගහක් තියෙනවා. මේක එලිමහන් තැනක ඒ ප්‍රදේශය වසාගෙන පුරවලා වැල් වලින් එකට බැඳිලා පිහිටලා තියෙනවා. ඒ කියන්නේ මේ ලොකු ගහක් එලිමහන්ට තියෙනවා. එතකොට අවුරුද්දක් දෙකකට වතාවක් ආපු මහ වතුරක්කින් වතාවක් දෙකක් තමයි මේක පොඩ්ඩක් තෙමෙන්නේ. එතකොට මේ ගහත් ඒ විදිහටම අර අහස පුරවලා පැතිරිලා තියෙන බව නිසාත් අර අවුරුද්දකට දෙකකට වතාවක් පොඩ්ඩක් අර වතාවක් දෙකක් තෙමීම කියන කාරණාවත් නිසා අර කලින් කියපු විදියට මොහොතට යන්න ඉඩ ලබන්නේ නැහැ. අපි මේ ටික උපමා ටික ගලපලා කියද්දි තමයි මේ අර්ථ ටික පැහැදිලි වෙන්නේ. මේ තවත් ගහක් තියෙනවා. ගංගාවේ තියෙන දූපතක හටගත්තු මෘදු, ඒ කියන්නේ පහසුවෙන් නැවෙන කඳක්, ඒ වගේම අතු තියෙන ගහක්. එහෙම ගහක් කියන්නේ ලේසියෙන් නැවෙන ගහක් කියන එකයි තේරුම. ඒකට වතුර පාර ආවම ඒ වතුර පාරට අනුව පාත් වෙනවා. ඔහම නැවිලා වතුර ගියයින් පස්සෙ ආපහු ඔළුව උස්සලා ඉතින් නටනවා වගේ ඉන්නවා. වතුර තද වතුර පාරේදී නැවිලා අපහුව වතුර ගියන් පස්සෙ නටනවා වගේ ඉන්නවා. ඉතින් ඒ වගේ ගහකට තමයිලු මෙන්න මේ මොහොද කියනවලු ගඟට මෙන්න මෙහෙම. ඔබෝති ගංගේ ත්වං මයිහං චන්දනසාර සලල සාරාදීන් ඔය ටික. දැන් මේ ආමන්ත්‍රණ පදයක් මේ බෝති ගංගේ භවත් ගඟ භවත් ගංගාව
භවත් ගංගාව අනුබ මයිහං මට චන්දනසාර සඳුන් අරටු
අරටු
සරල සාර
සලල අරටු
සරල අරටු ආදී නානා දාරුනි ආහාරසි නොය දර ගෙන එව
නැගෙන එන්නේ ය
දෙගෙන එන්නේ ය
හා
දාරු කන්දන් පන නාහරසීති දර කඳන්
දව දර කඳක් නම් ගේන්නේ දැන් අර දේවල් ගේනවා ඒ උනාට මේ දව කඳක් ගේන්නේ නැහැ නේ කියලායි මේ කියන්නේ. එතකොට මොකද්ද කියන්නේ? ඔන්න ගඟ උත්තර දෙනවා. ඒසදී සුලබෝ ඒස දේව පුනවාරේ ජානිසම්. ඒ වගේ ගස් ඉතින් බොහොම සුලබයි දේවයන් වහන්ස මං ඊළඟ වතාවේ බලා ගන්නම්කෝ ඊළඟ වතාවේදී ගේන්නම්කෝ කියලායි මේ කියන්නේ. ඊළඟ වතාවේ මොකද කරන්නේ ගඟ? අර ඊළඟ වතාවේදී තඹ පාට වතුරත් එක්ක වෙලෙමින් වගේ එනවා. කියන්නේ මේ කියන්නේ මඩ පාට වතුරත් එක්ක එන එක ගැනයි මේ කියන්නේ. එහෙම ආවමත් දැන් මේ ගහ මොකද වෙන්නේ? සෝපි තතේව අනුසෝතන් නිපාජිත්තා උදකේ ගතේ සීසං උක්කිපිත්තා නච්ඡන්තෝ විය තිට්ඨති. ඉතින් එහෙම ආවත් ඉතින් අර ගහ වතුරේදී අර වගේම නැවිලා වතුර ගියන් පස්සේ ආපහු ඔලුව උස්සලා නටනට ඉන්නවලු. ඉතින් යන්නේ නැහැ වතුරත් එක්ක වතුර පාරත් එක්ක මුහුදට යන්නේ නැහැ. මෙන්න මේ ගහ තමන්ගේ මෘදු භාවය කරන කොටගෙන අර ගඟට බැසගෙන අහමොහොතට යන්න ඉඩ ලබන්නේ නැහැ. තමන්ගේ මෘදු බව ඕනවට වඩා නැමෙන ගතිය නිසා. ඒක තමයි තේරුම. අපි ඉස්සරහට මේ ටික උපමා පැහැදිලි කරද්දි තේරෙවි. තවත් ගඟක් තවත් ගහක් ඒ ගංගා නදියේ හරහට වැටිලා වැලි වලින් යට වෙලා හරියට ඒ අතර යන්න තියෙන ඒ දණ්ඩක් වගේ බොහෝ දිනාටින් උපකාරවත් වෙනවා. කොහොමද ඒ තීරවල් දෙකේ තියෙන උණගස් ඒ වගේම බට කරඳ කුබු වගේ ඒ ගස් පාවිලා ඇවිල්ලා මෙන්න මේ හරහට වැටිලා තියෙන ගහේම තමයි රැඳෙන්නේ. ඒ විදිහටම නොඑක ආකාරයේ ගස් ගහගෙන ඇවිල්ලා මේකේ රැඳෙනවා. ඒ වගේම කැඩිලා ගිය මෝල් ගස් කුළු ඒ වගේම සර්පයෝන්ගේ බල්ලෝන්ගේ ඇත්තුන්ගේ අස්වැයින්ගේ කුණප ආදී මේ හැම දෙයක්මත් ඇවිල්ලා මේ හරහට වැටුණු ගහේම තමයි රැඳෙන්නේ. ඒතර විශාල ගංගාවක් වුණත් ඇවිල්ලා මේ ගහේ හැප්පිලා දෙකට වෙන් වෙලා වතුර පාර මේ කියන්නේ වතුර පාර දෙකට බෙදිලා යනවා. ඒ වගේම මාළු කැස්බෑවෝ කිඹුල්ලු එතන මකර කියන වචනයත් කිඹුල් වර්ගයකට කියනවා මතක විදියට. එතකොට මේ කියන්නේ මෝරු නෙවෙයි මෝරටත් කියනවා මකර කියන එක. එතකොට මේ වගේ සත්තුත් ඒකෙම වාසය කරනවා. එතකොට මේ ලොකු ගහත් හරහට වැටිලා අර මිනිස්සුන්ට උදව් කරන භාවයෙන් ඒ කාරණාව නිසා ගඟට වැටිලා අර වගේ ගහගෙන ගිහිල්ලා මහා මොහොතටපත් වෙන්න ඉඩ ලබන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට විස්තර කරනවා. මෙන්න මේ විදිහේ ගස් 8ක් තියෙනවා මේ ගංගාසෝතට බැසගෙන ඒ ඔස්සේ යන්න ඉඩ ලබන්නේ නැති. පැහැදිලි නේද? එතකොට මේ ගංගා වතුර පාරට අහු වෙලා යන්න ඉඩ ලබන්නේ නැති 8ක් ගැනයි මේ කිව්වේ. එතකොට ඒ දෝෂ අට නැත්තම් වතුර පාරට බැහැ ගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ ඉති භගවයි මේහි අට්ඨහි දෝෂේහි විමුක්තත්තා සෝත පටිපන්නස්ස දාරුක්ඛන්දස්ස අපරේ සමුද්දපත්තිය අන්තරාය කරේ අට්ඨ දෝෂේ දස්සේතුම්. අමුම් මහන්තන් දාරුක්ඛන්දං මේ දේශනා කියන මේ කාරණාව දේශනා කළා. එතකොට මේ කියන්නේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ? එතකොට මේ උඩින් කියපු දොස් අටින් තොර උන ඒ දොස් අට නැතුව වතුර පාර වැටුණු දෙව කඳකටත් අතරමඟදී වෙන්න පුළුවන් තවත් අනතුරු අටක් දක්වන්න තමයි මේ දේශනාව ආරම්භ කළේ. ඊට පස්ව මේ පිළේ තියෙන ඊළඟ වචන විස්තර කිරීමක් කරන්නේ නේද? න තලේ උස්සී දිස්සති කියලා කිව්වේ මේ ගොඩ බිමට ගොඩ ගසන්නේ කියන එකයි තේරුම. තලං න අබිරුහිස්සති. ගොඩ බිමට ගොඩ ගහන්නේ නෑ. න manussග්ගාහෝ ගහිස්සති කියලා කිව්වේ මේ ලොකු දෙව කඳක් කියලා දැකලා අර උලුම්පයකින් එහෙම නැත්තම් කතා කියන්නේ තෙප්පමද උලුම්ප කියද්දි විඋලුම්පය කියලාම කියමුකෝ නේද? එතකොට මේ කියන්නේ පාරුවක් කියලා කියමු. එතකොට පාරුවකින් ගිහිල්ලා අර ගොනැසි ආදිය හදාගන්න මිනිස්සු මේක ගන්නේ නැහැ කියන එකයි තේරුම. න ගහිස්සති කියලා කියන්නේ. එතකොට මොනවා හරි වැඩකට මේ වැඩේට ගන්න පුළුවන් කියලා මිනිස්සු මේක අරන් ගියේ නැත්තම් අන්න වතු මුහුදට යන්න ඉඩ ලැබෙනවා කියන එකයි තේරුම. මිනිස්සයෝ ගන්නේ නැහැ මොනවා හරි වැඩකට ගන්න කියලා. නැත්තම් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් නම් මේ වගේ එකක් දැක්කම මිනිස්සු පහුරක් හරි බැඳගෙන ගිහිල්ලා මගින් ඔක අල්ලගෙන ගොඩට ගන්නවා මොනවා හරි වැඩකට. එහෙම ගත්තේ නැත්තම් මහ මොහොතට යන්න ඉඩ ලැබෙනවා කියලයි මේ කියන්නේ. න අමනුස්සග්ගාහෝ ගහිස්සති කියලා කිව්වේ මේක නම් බොහොම වටින හඳුන් අරටුවක්. මේක විමානේ දොරටුවේ තියන්න හොඳයි කියලා දෙවි මේ අමනුෂ්‍යෝ අරගෙන යනවලු. සමහර විට මෙහි නැති වෙන දේවලුත් ඒ වගේද දන්නේ නැහැ. ආරන්නේ නැති වෙන සමහර දේවලු සමහරට මෙහෙම කියලා අපි හිතා හදාගමු නේද? ඒව මේව කෝ කියන මෙන්න මේ කාරණාවේදී අර අර බාහිර කරුණු අටත් සමග ඒ දෝෂ අටත් සමග මේ විදියට උපමා සංසන්දනේ දැනගත යුතුයි කියලා ඔන්න උපමා ටික විස්තර කරනවා. අර මුලින්ම එක ගහක් ගැන කිව්වා මතක ඇති. ඒ ඉවුර ළඟම හැදිලා වීයෝ කාලා හිම්ම දිරලා ගිය ගහක් ගැන. ඉතින් ඒක ඒ වතුර පාරට එකතු වෙන්නවත් ඉඩ ලැබුණේ නැහෙනේ. අන්න ඒ ගහ ගැන ඊට පස්සේ මේ උපමාව විස්තර කරන්නේ. ඒ කෙනා ඒ කොයි වගේ භික්ෂුවක්ද? නත්ති දින්නම් ඉති ආදිකාය මිච්ඡාදිත්‍ය සමන්නාගතෝ පුද්ගලෝ වේදිතප්පෝ. එතකොට මේ කියන්නේ අතන භික්ෂුවක් නෙමෙයි. මේ කියන්නේ අර ගංගාසෝතයට බැහැ ගන්නත් බැරි වුණ අයනේ. ඒ කියන්නේ මේ මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නත් බැරි වුණ අය ගැනයි මේ කියන්නේ. එතකොට මේ අට දෙනා මේ නිවැරදි ධර්ම මාර්ගයට බැස ගන්නත් බැරි වුණ අයට අට දෙනෙක් ගැන තමයි මේ මුල් අටින් කියන්නේ. පැහැදිලි නේද? එතකොට මේ පළවෙනි කෙනා මිත්‍යා දිට්ඨි වලින් යුක්ත පුද්ගලයෙක්. කොයි වගේද? නත්ති දින්නම් නත්ති ඉට්ටං ආදී. ඒ කියන්නේ දන් දීමේ විපාක නැත, පූජා සත්කාර කිරීමේ විපාක නැත ආදී වශයෙන් ඒ වැරදි දිට්ඨිගත්තු කෙනා තමයි අර ඒ ගං යවුරෙම වේයෝ කාලා දිරලා යන ගහ වගේ. අයං හි සාසනස්ස දූරී බුතත්තා අරිය මග්ගං කෝරු ඉහ සමාධි කුල්ලේ නිසින්නෝ නිබ්බාන සාගරම් පාපුනිතුං න සක්කෝති. මෙන්න මේ පුද්ගලයා සාසනයට දුරස්ත බැවින් ආර්ය මාර්ගයට බැසගෙන සමාධි කුල්ලේ නිසින්නෝ. මොකද්ද මේ කියන්නේ? සමාධිය නැමැති පහුරෙහි හිඳගෙන නිර්වාණ සාගරයට පැමිණෙන්නට නොහැකි වෙයි. එතකොට මේ කුල්ල කියලා පාඨය මතක ඇතිනේ. එතකොට කුල්ලේන තරතිති කුල්ලිකෝ නේද? එතකොට මේ කුල්ල කියලා කියන්නේ එතකොට පහුර. ඊට පස්ව තව ගහක්ගෙන කිව්වා ගංගාවේ යූරේ හටගෙන මුල් තියෙන්නේ ගඟෙන් පිට පැත්තට, අතු තියෙන්නේ ගඟ ඇතුළේ පැත්තට. එතකොට මේ කොයි වගේ කෙනෙක් ගැනද කියන්නේ? අපි ටිකක් දිගයි මේ කොටස්. අපි සමහර ඒවා කෙටි කරලා කියනවා එහෙම වුණොත්. එතකොට මේ කොයි වගේ කෙනෙක් ගැනද කියන්නේ? අච්චින්න ගිහි බන්දනෝ සමන කුටුම්බික පුද්ගලෝ දට්ටබ්බෝ කියලා කියනවා. කොයි වගේද? ගිහි බන්දන කඩාගත්ති නැති ශ්‍රමණ කුටුම්බික පුද්ගලයෙ. මේ කියන්නේ තේරුම ගත්තද? සමන කුටුම්බික කියනගේ තේරුම මොකද්ද? ಗುಣාලංකාරයස්ම තර කුටුම්බික කියන්නේ කෙලිමි, කියන්නේ ගෘහස්ත කිනාට කියන නම. භාගයට මහාන වෙන, භාගයට පැවිදි, භාගයට ගිහි, ඒ වගේ අර්ථයක් මේ කියන්නේ. පැහැදිලිද? ඔහයි ඒ වගේ තමයි. එතකොට ඒකයි මේ කියන්නේ අච්චින්න ගිහි බන්ධනෝ කියලා කියන්නේ. ගිහි බන්ධන සිඳගෙන නැති කෙනෙක් ගැනයි මේ කියන්නේ. ඉතින් ඒ ඉතින් මේ කියන්නේ මොකද්ද? ඉතින් මේ කෙනා මේ හිත කියන එක ඉතින් අර නිබඳ නැහෙනේ. ඉතින් මම භික්ෂුවක් කියලා කියමින් ම ගිහිව ඉන්නත් පුළුවන්. ගිහියෙක් කියලා කියමින්ම ශ්‍රමණයෙක් වෙන්නත් පුළුවන්. දැන් ඒ කියන්නේ මොකක්ද? දැන් කෙනෙකුට පැවිද්දේ ඉන්න අතරෙම ගිහියෙක් විදියට හිතන කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් මේ හිත කියන එක වෙනස් වෙනවා. ඉතින් ගිහිව ඉඳලාගෙන පැවිද්දෙක් වගේ හිතන්නත් පුළුවන්. ඉතින් කවුද දන්නේ කොහොම හිතනවද මොනව කරනවද කියලා? ඒ නිසා එහෙම කියලා හිතාගෙන මේ කෙනා කටයුතු කරනවා. මහල්ලක කාලයේ පබ්බජන්තෝපි ගිහි බන්ධනං නවිස්සජ්ජේති. මේ කෙනා මහලු වෙලා පැවිදි වුණත් ගිහි බන්ධන අතහරින්නේ නැහැ. ඉතින් මේ මහලු කාලේ පැවිදි වුණ කෙනෙකුට සම්පත්තියක් නැහැ. කියන්නේ ඒ සම්පatti ලැබෙනවා අඩුයි. ඉතින් ඒ කෙනාට සිවුරක් ලැබුණත් අර අග කැඩිලා ගිය, එහෙම නැත්නම් දිරලා දුර්වල වුණ එකක් තමයි ලැබෙන්නේ. සේනාසනයක් ලැබුණත් විහාරයේ කෙළවර තියෙන පන්සලක් හරි මණ්ඩපයක් හරි තමයි ලැබෙන්නේ. මේ පන්නශාලා කියලා කියන්නේ, පන්සල කියලා සිංහලට පරිවර්තනය කරන්නේ පන්නශාලා. ඒ කියන්නේ කොළ අතු පැලක් කියන එකයි. එහෙදි නේද? කෙටියම කිව්වොත් දැන් මේ ලැබෙන්නේ ටිකක් දුර්වල සේනාසනයක් කියන එකයි කියන්නේ. පින්ඩපාතේ යද්දි තමන්ගේ දරු මුණුගුරෝ වගේ අයට පිටිපස්සෙන් යන්න වෙනවා. ඉතින් කෙලවරේ ඉඳ ගන්න වෙනවා. ඒ නිසා ඉතින් දුකටපත් වෙලා ඉතින් අඬමින් ඉන්නවා. අඬමින් මෙන්න මේ විදියට හිතනවා. මගේ පවුල සතු ධනයක් තියෙනවා. ඉතින් මේක පාවිච්චි කරලා ඒක කමින් ජීවත් වෙන්න, ඒක භාවිතා කරමින් ජීවත් වෙන්න කැපයිද දන්නේ කියලා එහෙම හිතලා ඒක විනේදර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහනවා මෙහෙම. ස්වාමීන් වහන්සේ මේ තමන් සතු ධනයක් ඒක තියෙනවා නම් ඒක යොදවලා ඒක පාවිච්චි කරලා ඒ පරිභෝග කරන්න කෑමට කැපයිද අකැපයි ඊට පස්සේ මතක් කරනවා ඉතින් ඒ විනේදර ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඉතින් ඒකේ වරදක් නැහැ ඉතින් කැපයි ඒක කියලා. ඉතින් ඒ කැප ක්‍රමෙන් ගන්න පුළුවන් නේ අත්‍තරම කැප ක්‍රමයක් තියෙනවනේ ඒක ගැනයි මේ කියන්නේ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ මුන්නහන්සේ අර තමන් ඇසුරු කරන දුර්වච නරක හැසිරීම් තියෙන භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක්ව අරගෙන හවස් කාලේ ගමට ගිහිල්ලා ගම මැද ඉඳලා අර ගමේ මිනිස්සුන්ට කතා කරලා මෙහෙම අහනවා අර අපේ ප්‍රයෝගයෙන් ලැබුණු ඒ ධනය එහෙම නැත්නම් ආදායම කාටද දෙන්නේ කියන්නේ තමන් සතුව කලින් තිබුණු දේවල් වල ආදායම කාටද දෙන්නේ කියලා ඉතින් යහනේ අපි තමු වතු පිටි මොන හරි ඉඩම් කඩම් තිබුණා කියලා කෙටියෙම කිව්වොත් මේ යහනේ මොකද්ද මගේ ඉඩමේ ආදායම කාටද දෙන්නේ කියලායි මේ අහන්නේ. ඒ වගේ එකක් අහන්නේ. ඊට පස්සේ කියනවා ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ පැවිදි වුණානේ මං ඉතින් අපින් කාට දෙන්නද මෙව්වා කියලා ඉතින් මේ මිනිස්සු කියනවා. අපි හිතමු ඒ අය වැඩ කරන්න කලින් අරගෙන තිබුණු ඉඩම් හරි කියලා. ආ ඒ වගේ එකක් ගෑයි මේ කියන්නේ. ඊට පස්සේ ඉතින් අහනවා "ඇයි පැවිද්දන්ට තමන් සතු දේවල් වටින්නේ නැද්ද?" කියලා අහලා මේ කියන්නේ දැන් මේ ප්‍රශ්නාන්නේ දැන් බිච්චුව කියලායි පේන්නේ. පැහැදිලි නේද? මේක අහන්නේ බිච්චුව දැන් අහන්නේ "ඇයි එතකොට දැන් බිච්චුන් වහන්සේලාට තමන් සතු දේවල් වටින්නේ නැද්ද?" කියලා අහලා උදලු කූඩ ඒ වගේම අර ඒ දේවල් අරගෙන මේ නියරවල් බැඳ බැඳ ඒ වගේ වැටවල් ගහ ගහ ඒ වැඩ කරලා නොඑක් ආකාරයෙන් අර ධන ධාන්‍ය පලාපල සකස් කරගෙන හේමන්ත ගිම්හාන වස්සාන කියන මේ කාල අතරින් යම් යම් කාලයක කැමති යම් ඒ කාලවලදී යම් යම් දෙයක් Taman කැමති වෙනවද ඒ දේවල් අර අනුස්සයෝ ලවා උයවාගෙන අර තමන්ගේ ඉඩකඩම් වල වැඩ කරන මිනිස්සයෝ ලවා උයවාගෙන ඒවා කමින් සමන කුටුම්බිකෝ හුත්වා ජීවති ශ්‍රමණ කුටුම්බිකයෙක් වෙලා ජීවත් වෙනවා. ඒ කියන්නේ පැවිදි වේසය තිබුණාට ගිහි කෙනෙක් වගේ කටයුතු කරමින් ජීවත් වෙනවා කියන එකයි තේරුම. පැහැදිලි නේද? ඉතින් මෙතන මේ කියන්නේ ඊට පස්සේ අර මේ කෙස් ගස් කි මේ කෙස් කැරලි කීපයක් තියෙන දරුවෙකුත් එක්ක ඇවිදින ගෑනු කෙනෙක් විතරයි අඩු මුන්නහන්සිට. කේවලං අස්ස පංචචූලකේන ධාරකේන සද්දීන් පාද පාරිචාරිකාව ඒකා නත්ති එච්චරයි අඩු. ඉතින් මේ ගෑනු කෙනෙක් නැති එක විතරයි වෙනස කියලායි මේ කියන්නේ. ඉතින් අර මේ භික්ෂුන් වහන්සේ අර වතුරේ ගෑවෙමින් අතු වතුරේ ගෑවෙමින් මුල් බහැර පිහිටාගෙන තියෙන ගහේ ගහ වගේ අර චෛත්‍ය මළුවේ බෝධි මළු ආදී තැන්වල භික්ෂුන් වහන්සේලාගේ විනය කර්මවලට කාය සාමග්‍රිය දෙනවා. අර වතුරේ දැන් ගෑවෙනවනේ අර අතු විටින් විට. ඒ වගේ තමයි විටින් විට භික්ෂුන් වහන්සේලාගේ කටයුතු වලට ওই වගේ කාය සාමග්‍රිය ආදිය දෙනවා. ගිහි බන්ධනස්ස පන අච්චින්නතාය බහි මූලත්තා අරිය මග්ගං ඕතරිතුං ඕතරිත්වා සමාධි කුල්ලේ නිසින්නෝ නිබ්බාන සාගරං පාපුනිතුං න සක්කෝති. අර ගිහි බන්ධනය කියන ගිහි බන්ධනය මුදාගත්තේ නැති නිසා හරියට මුල් පිට පිහිටලා තියෙනවා වගේ පිට මුල් පිහිටලා තියෙනවා වගේ තමයි මේ ගිහි බන්ධනය තිබීම. ඒ නිසා ඒ බන්ධනය කඩා ගන්න බැරි වුණ නිසා ආර්ය මාර්ගයට බැහැගෙන නිවනට පැමිණෙන්න නොහැකි වෙනවා. අර කලින් වගේමයි උපමාව සංසන්දනය. අර කෙටියෙම කිව්වොත් මෙතන ඉතින් මේ කෙනා අර ගිහි ආකාරයෙන් කටයුතු කරන්න පටන් අරගෙන දැන් ආපහු ඊතර දේවල් ඒව මෙහෙවන්න නේද? ඊතර තියෙන ඒ වතු පිටි ඉඩ කඩන් ඒ වගේ දේවල් පරිපාලනය කරන්න පටන් අරගෙන. ඒ කියන්නේ ආපහු ඉතින් ගිහි කටයුතු කරන්න අරගෙන. සිවුර දාගෙන හිටියට ඒ ගිහි කටයුතු කරන නිසා මේ කෙනාට නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. පැහැදිලි නේද? හොඳ කරුණු නේද? මේක මේ වයස අදාළ නෑ මේකට. තරුණව හිටියත් ඒ ටිකම තමයි. මේ කියන්නේ තින්නේ අර ඉඩ කඩන් එහෙම අයිති වෙන්න බොහෝ විට ටිකක් වැඩි හිටි වුණාම මේක වෙන්නේ කියන අදහසින් මෙතන අටුවාවේ විස්තර කරන නමුත් තරුණ කෙනෙක් මේ දේ කළත් ඒකම තමයි. පැහැදිලි නේද? හරි. ඊට පසුව දැන් තව ඊළඟ ගහ කොයි වගේද ගඟ මැද පිහිටලා තියෙන්නේ. හැබැයි අතු පිටපැත්තට ගිහිල්ලා අතු ටික එළියේ ඒවත් එක්ක වෙලිලා. දැන් උතර මේකේ ගඟ කියලා මේ අදහස් කරන්නේ ඇත්තටම සාසනය. පැහැදිලිද? ගඟින් බැහැර කොටස කියලා කියන්නේ සාසනයෙන් බැහැර තත් බැහැර කටයුතු. උතර මේ කෙනාගේ දැන් මේ ගහ ගඟ මැද පිහිටලා තියෙනවා. හැබැයි ඒ වුණාට අතු එළියට ගිහිල්ලා එළියේ තියෙන වැල් එක්ක වෙලිලා. එතකොට මේ කොයි වගේ භික්ෂුවක්ද? සංඝසන්තකන් නිසාය ජීවමානෝ භින්න ආජීව පුද්ගලෝ දට්ටප්පෝ. එතකොට මේ සංඝසතු දේ නිසා ජීවත් වෙන බිඳුණු ආජීවයක් තියෙන ආජීවය වැරදියට ගත්තු කෙනා. වැරදියට වාජීවය පිළිපදින කෙනා. ඒ කියන්නේ කොයි වගේ කෙනෙක්ද ඔන්න විස්තර කරනවා. ඇතැම් කෙනෙක් ගිහි බන්ධනය අතහැරලා පැවිදි වෙද්දී සුදුසු තැනක පැවිද්ද ලබන්නේ නැහැ. ඒ කියන්නේ හරියට පැවිදි වෙන්න තැනක් ලැබෙන්නේ නැහැ මේ කෙනාට. එතකොට මේ පැවිද්ද කියන එක හරියට ප්‍රතිසන්දි ග්‍රහණය වගේ දෙයක්. පිළිසිඳ ගැනීම වගේ දෙයක්. නේද? ඒ නිසා මේ පැවිදි වෙන තැන බොහොම වැදගත් කියන එකයි මේ කියන්නේ. පැහැදිලි නේ? යම් විදියට මිනිස්සු යම් තැනක පිළිසිඳ ගන්නවද ඒ පිළිසිඳගත්තු තැන ඉන්න අයගේ ඒ කුලවල ආචාරයම තමයි හැසිරීම තමයි හික්මන්නේ. අන්න ඒ වගේ ඒ කියන්නේ මිනිස්සු අපි හිතමුකෝ මාළු මරණ පවුලක ඉපදුනොත් පොඩි කාලේ ඉඳන් මාළු මරන්න තමයි පුරුදු වෙන්නේ. නේද? පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා සිල් සමාදන් වෙන එහෙම තැනක ඉපදුනොත් ඒ විදිහට හැසිරෙනවා. පොඩි කාලේ ඉඳන් දකින්න ලැබෙන්නේ අපි හිතමු අරක්කු බිස්නස් කරන ඒවා, කසිප්පු පෙරන ඒවා නේද? ඒ වගේ දේවල් නම් ඉතින් ඒ දේවල් වලට පුරුදු වෙනවා පොඩි කාලේ ඉඳන්. ඉතින් ඒකයි මේ කියන්නේ මේක ප්‍රතිසන්දි ගැනීම වගේයි. මෙන්න මේ පැවිද්ද ලබන එකත්. ඒ නිසා බික්කු පි යේසං සම්තිකේ පබ්බජන්ති තේසං ජීව ආචාරං ගන්හන්ති. ඒ නිසා යම් කෙනෙක් යම් භික්ෂූන්ගේ සමීපයේ පැවිද්ද ලබනවද ඒ අයගේ ආචාරය හැසිරීම තමනුත් ගන්නවා. ඒ නිසා ඇතැම් කෙනෙක් නුසුදුසු තැනක පැවිදි වෙලා අර අවවාද අනුශාසනා ඉගෙන ගැනීම ආදීන් ඒ වගේන් අයින් වෙලා උදේම කට කැඩුණු කලයක් අරගෙන යනවා වතුර තොටට. ඉතින් ඒ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට දානි හදන්න ඉතින් මේ පාත්‍රය කරේ තියාගෙන දානශාලාවට යනවා. එතකොට දුර්වච සාමණේරියොත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් ඒ ආරාමික දරුවොත් එක්ක, ඒ කියන්නේ ආරන්නේ ඉන්න මේ කැපකරුවන්ගේ දරුවොත් එක්ක වාසය කරනවා. ඒ අය එක්ක මිශ්‍රව වාසය කරනවා. ඉතින් මේ කෙටියෙන් කියන්නේ අර භික්ෂුවකගේ හැදෙන්න ඕන ගුණධර්ම හදාගන්නේ නැතිව මුළු දවස පුරා විනත් නුසුදුසු හැසිරීම් ඇතුව නුසුදුසු අයව ඇසුරු කරමින් කාලය ගත කරනවා කියන එකයි මේ කියන්නේ. ඉතින් ධර්මය විනය ඉගෙන ගැනීම බණ භාවනා කටයුතු කරන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. ඒකයි මේ කියන්නේ. ඕවාද අනුශාසනී උද්දේශ පරිපුච්ඡාදීහි පරිබාහිරෝ හුත්වා. ඒත් මේ දේවල් කරන්නේ නැහැ. ඉතින් මේ කෙනා ඉතින් ටිකක් තරුණ භික්ෂුවක් බවට පත් වුණාම තමන්ට ගැළපෙන තවත් ඒ වගේම තරුණ භික්ෂුන් වහන්සේලා කීප දෙනෙකුයි ඒ වගේම කැපකරුව කීප දෙනෙකුත් එක්ක මේ සංඝයාට ලැබිලා තියෙන ඉඩමකට ඒ වගේ තැනකට යනවා. කියන්නේ දැන් අර ඒ කාලේ තිබිලා තියෙනවනේ ගම් වර දීපු අවස්ථා. ඒතොර ඒ වගේ තැනකට යනවා. ඒ ගිහිල්ලා කියනවා මේක රහතන් වහන්සේලා විසින් අසුවල් රජුරුවන්ගේ සමීපයෙන් පිළිගත්තු සංඝ භෝගය. එහෙම නැත්නම් සංඝයාට ලැබුණු ඉඩම මේක. අසුවල් කාලේ රජුරුව මේ කොටස සංඝයාට දීලා තියෙනවා. ඔයගොල්ල සංඝයාට මේ දේවල් දෙන්නේ නැහැ. මේ ඉඩමෙන් මේ මෙච්චරක් මෙහෙම දෙන්න ඕන එව්වා ඔයගොල්ල දෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ගේ ඔය කටයුත්ත අහලා රජතුමා හෝ මහා ඒ ඇමතිවරු හරි සතුටු වෙන්නේ නැහැ. ඉන්න ඉන්න දැන් මේ දේවල් කරන්න කියලා ඒ කට්ටිය එක්කන් ගිහිල්ලා අර මේ අර උදළු ඒ දේවල් අර මිනිස්සු ලව්වා ගන්නවාගෙන ගිහිල්ලා අර තඩාග මාතිකා මේ කියන්නේ වැව් අමුණු ආදිය සුද්ධ කරවලා ඒ අර පුබ්බන්න අපරන්න ඒ කියන දේවල් ඒ කියන්නේ මේ භවභෝග සම්පත්. ඉතින් ඒව රැස් කර ගන්නවා කියන එකයි මේ කියන්නේ. අපි හිතමුකෝ කුඹුරු කරවලා කියලා. කුඹුරු කරවලා ඒවා විහාරයට ගෙනන්ලා අර ආරාමිකයෝ ලවාම එහෙම නැත්නම් කැපකරුවෝ ලවාම සංඝයාට මෙහෙම කියවනවා. කොහොමද මේ තමන් මේ සංඝයාට ගොඩක් උපකාරවත් බව අර කැපකරුවෝ ලවා සංඝයාට කියවනවා. කොහොමද දැන් තමන් තමයි මැදිහත් වෙලා මේ කුඹුරු කෙරෙව්වේ. එතකොට දැන් මේ කැපකරුවන්ට කියනවා එහෙමනම් මහත්තුරු ගිහින් අනිත් ස්වාමීන් වහන්සේලාටත් මතක් කරන්න අපි තමයි මේක උනන්දු කරවලා මේ කුඹුරු කෙරෙව්වේ කියලා. ඉතින් මේ මිනිස්සුවත් ගිහින් කියනවා අසුවල් ස්වාමීන් වහන්සේ තමයි මේ මිනිස්සයෝ ලව්වා මෙන්න මේ විදියට මේ කුඹුරු කරවලා මේ ආදායම සංඝයාට ලැබුණේ කියලා ඉතින් ඒ විදියට මතක් කරනවා. ඊට පස්ව සංඝයා අයන්දහරෝ බහූපකාරෝ ඉමස්ස සතන්වා දී සතන්වා දේතාති දාපේති. ඉතින් මේ තරුණ ස්වාමීන් වහන්සේ තින් සංඝයාට බොහොම උපකාරයි. උන්වහන්සේට ඉතින් මෙතන සතන්වා දී සතන්වා කියලා කියන්නේ මේක කහවණු වලින් හෝ ඒ වගේ වටිනාකමක් වෙන්න පුළුවන්. ඒක මේ මුදල් දෙනවා කියන එක නෙවෙයි. ඒ වටිනාකමක් උන්වහන්සේට ප්‍රත්‍ය ලබා දෙනවා කියන එකයි මේ කියන්නේ. අපි හිතමු කහවණු 100ක් වටින කැප පිරිකර මොනවා හරි වෙන් කරනවා උන්වහන්සේ වෙනුවෙන්. ඉතින් උන්වහන්සේ මේ විදියට ඒ සංඝසතු දෙයින්ම වැඩෙමින් අර 21 අනේසන වලින් බැඳිලා අර බාහිර මිනිස්සුන් එක්ක 21 අනේසන වලින්. 21 අනේසන කියන්නේ මොනවද කියමු බලන්න. කලින් දවසක අපි කතා කළා නේද 21. ඔව් ඒක කතා කළා. වේලු දාන, පත්ත දාන, ඵල දාන, පුප්ප දාන මේ විදිහට කතා කරේ. එතකොට ඒ අර උණලි, ගෙඩි, කොළ, පළතුරු ඒ වගේ දේවල් ගිහි අයට දෙමින් ප්‍රත්‍ය ලබා ගැනීම. එතකොට වැරදි ආකාරයෙන් ප්‍රත්‍ය ලබා ගැනීම ගැනයි අපි ඒ කතා කළේ. අන්න ඒ 21 අනේසන ආදීන් බැඳිලා කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේටත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ආර්ය මාර්ගයට බැහැගෙන මේ සමාධිය කියන පාරුවේ ඉඳගෙන නිවන් සයුරට පැමිණෙන්න මේ කිනාටත් බැරි වෙනවා. තොර පේනටි කෙටියෙම කිව්වොත් මේ කොයි වගේ කෙනෙක්ද හරියට තැනක පැවිදි වෙලා ධර්ම විනය ඉගෙන ගන්නේ නැතුව කාලය ගත කරන කෙනෙක්. ඉතින් ඒ කෙනා මොකද කරන්නේ? ඉතින් මේ ධර්ම විනය ඉගෙන ගන්නේ නැතුව අර වැරදි දිවි පැවැත්වීමේ ක්‍රමවලින් දායකයන්ගෙන් ප්‍රත්‍ය ආදී ලබාගෙන ජීවත් වෙන කෙනෙක් ගැනයි මේ කියන්නේ. එහෙම අයත් මේ කාලේ ඉතින් ගොඩක් ඉන්නවා නේද? ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕනේ හිම නොවි ඉන්න. නේද? හරි. ඉතිරි ටික විස්තර කරන කාලේ මදි වෙයි. අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරමු එහෙමනම්. තව ගොඩක් තියෙනවා භාගයක් විතර නේද? ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරමු. ඉතින් මේ වෙනකන් කතා කරපු ටිකේ ගැටලු මොනවා හරි තියෙනවා නම් මේ සූත්‍රයට සම්බන්ධව හෝ වෙන අපිට ඒ ටික කතා කරන්න පුළුවන්. තාම අපි මේ සූත්‍රයේ කතා කරන කරුණු අටට ආවෙම නැහැ. තාම මේ කතා කරන්නේ අර කවුරු ගැනද? අර මේ මේ ගඟේ ගහගෙන යද්දි ඉදිරියට යද්දි ඒ ඇති වෙන බාධා අට ගැන නෙවෙයි තාම කතා කරේ. මේ ගඟේ ඉදිරියට මේ ගඟේ වතුර පාරට වැටෙන්න තියෙන බාධා අට ගැනයි තාම කතා කරගෙන යන්නේ. ତොට මේ වගේ නම් ඉතින් කල්පනා කරන්න තියෙන්නේ තාම වතුර නිවන් පාරට වැටිලවත් නැ මේ මේ මට්ටමේ නම් නේද? නිවන් පාරේ අනේක තියා නිවන් පාරට වැටිලවත් නැ දැන් මේ මට්ටමේ නම්. ඉස්සරහට අපි කතා කරනවා. ඒකට නිවන් පාරේ නිවන් ගමනේ යද්දි වෙන්න පුළුවන් බාධා ගැන ඉස්සරහට කතා කරන්න. හරි. එහෙමනම් අදට අපි මේ අවසන් කරමු නේද මේ සාකච්ඡාව. ඉතින් අපි අදත්තේ සූත්‍ර සාකච්ඡා කිරීම වශයෙන් දහම් කරුණු සාකච්ඡා කිරීම වශයෙන් රැස් කර ගන්නට යෙදුණු හැම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දිනාටමත් මේ කුසලය අනුමෝදන් වෙන යම්තාක් පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතුපනිශ්‍රය වෙන කුසලයක් බවට පත් වේවා. අපි සෑම සියලු දිනාටමත් ඉතාමත්ම සීල සමාධි ප්‍රඥා ගුණ ගෙන නිවන් අවබෝධ කර ගැනීමටම මේ කුසලය හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි කෙටියෙන් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්තිකා ඥාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු අරං ittavatacca ampehi sampadam vinya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya sabbe bhuta anumodantu sabba sampatti siddhiya sabbe satta anumodantu sabba sampatti siddhiya ipango nyati nam hotu sukita avantu nyatayo ibina punya kammena mame bhavya samagapo සතං සමාදෝ හෝතු ජාවනි පනපත්ති ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛතාවහං හෝතු සබ්බ කතා පමුතු ආකීන වචා චිත්තේන අමාදීන මයා කතං අච්ඡයං කමත්තේ වූ පඤ්ඤ තථාගත අච්ඡයං කම්මේ ධම්ම සම්දිත්තික අකාලික එතං කමමි සංඝ පුඤ්ඤක්කෙත අනුත්තර සාදු සාදු සාදු.